මීළඟට ජානක තිස්ස කුටියාරච්චි මන්ත්‍රීතුමා විනාඩි 5 ඔබතුමාට.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අතර වටෙන් වට කරලා විපක්ෂයේ ජනමතය ඉදිරියට ගැනීමේ අභිලාෂයෙන් රාජිත සේනාරත්න කියන මේ රටට විනාශයක් ගෙනාපු විපක්ෂයේ වර්තමාන මන්ත්‍රීවරයා, එවකට අමාත්‍යවරයෙක් විදිහට මේ රට විනාශ කරන්න උත්සාහ කරපු අමාත්‍යවරයා මේ යෝජනාව ගෙනාවේ. ඒ යෝජනාව ගෙනීමේදී ආණ්ඩු පක්ෂයේ වෙලාවට තුන අපිට මේ වාසියකට ගෙනාපු යෝජනාවක්ද කියලා. ඒ වගේම විපක්ෂ මන්ත්‍රීවරු කරපු කතා දිහා බලාගෙන හිටියේ මෙච්චර වෙලා. සමහර වෙලාවට හිතන මේ විපක්ෂයේ මන්ත්‍රීවරු අපේ රටේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුද, එහෙම නැතිනම් මේ එංගලන්තයේ විපක්ෂයේ මන්ත්‍රීවරුද කියලා. මීට මාස ගානකට කලින් මේ රට පාලනය කරේ වර්තමාන විපක්ෂයේ ඉන්න වර්තමාන මන්ත්‍රීවරු, අමාත්‍යවරු විදියට, අග්‍රාමාත්‍යවරයා විදියට ජනාධිපතිවරයත් එක්ක එකතු වෙලා යහපාලනේ හදාගෙන ඒ කාල සීමාව තුලදී මේ රට කරපු ක්‍රමවේදී පිළිබඳව අමතක වෙලා තියෙනවා. අද කොවිඩ් 19 වෙලා තියෙනවා. රටේ ආර්ථිකයට යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. රටේ සංවර්ධනයට යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. හැබැයි මේ සියල්ල ඉස්සරහට යනකොට මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේකේ ප්‍රධානම ගැටලුව එන්නේ ආර්ථිකයත් එක්ක. අද අපිට හොඳ ආර්ථිකයක් ලබා දුන්නා නම් මේ කියන සෑම දෙයක්ම අපිට කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අද මේගොල්ල රුපියල් 5000 දෙනකොට රුපියල් 5000 මදි රුපියල් 20000ක් දෙන්න කියලා කියනවා. ඒ වගේම වැක්සීන් එක නොමිලේ ලබා දෙන්න කියලා කියනවා. ඇන්ටිජන් ටෙස්ට් එක නොමිලේ කරන්න කියලා මේගොල්ල යෝජනා කරනවා. විදේශීය ශ්‍රමිකයෝ ටික නොමිලේ මේ රටට ගෙන්නවා ගන්න වැඩි පිළිවෙලක් සූදානම් කරන්න කියලා කියනවා. හැබැයි මේ කිසිවක් කරන්න පුළුවන් ආර්ථිකයක් යාපාලනය හරහා අපිට ඉතුරු කරාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. යාපාලයේ තියෙන මූලික හරයන් තුල ආර්ථික කළමනාකරණය 2015 දී අපි රට බාර දෙනකොට ඩොලර් එකේ මිල රුපියල් 139යි. හැබැයි නැවත අපිට මේ රට බාර දෙනකොට ඩොලර් එක රුපියල් 185යි. එදා ආර්ථික වර්ධන වේගය 2014 දී ආසියාවේ දෙවනි ස්ථානයේ අපි ආර්ථික වර්ධන වේගය තියාගෙන තිබුණා 6.8යි. හැබැයි අපිට රට බාර දෙනකොට 2.3ට ආර්ථිකයේ වට්ටල තමයි අපිට මේ රට බාර දුන්නේ. එදා 2005 දී ඒක බුද්ධජල ආදායම ඩොලර් 1242ක් වෙනකොට 2014 වෙද්දී ඩොලර් 3819ට උස්සන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබුණා. හැබැයි 2019 දී අපිට රට බාර දෙනකොට 3852ක් විතර තමයි මේ රටේ ආර්ථිකය අපිට බාර දුන්නේ. ඒ වගේම තමයි විපක්ෂ නායකවරයා අද ලැජ්ජයි රටේ ජනතාව අවුස්සනවා. එදා හම්බන්තොට වරාය විකුණනකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයා, එදා එක්සත් ජාතික පක්ෂයේ, ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ කැබිනට් ඇමතිවරයා වචනයක් කතා කරේ නැහැ. අද නැගිනහිර ජටිය ගැන කතා කරනවා. සරත් ෆොන්සේක මහත්තයත් ලැජ්ජ නැතුව ඇවිල්ලා නැගිනහිර ජටිය ගැන කතා කරා. ඒ වගේම අද සාල් මිල සම්බන්ධව කතා කරනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ හම්බන්තොට මත්තල ගුවන්තොට පොලේ වීගබඩා කරේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දිස්ත්‍රික් නායකත්වයේ කාලේ. සජිත් ප්‍රේමදාස මහත්තයා දිස්ත්‍රික්කයේ කැබිනට් ඇමතිවරයා වෙලා හිටපු කාලේ එහෙම ක්‍රමවේදයක් තුළ තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා වැඩ කරගෙන ගියේ. අද පාසල් අරින එක ගැන කියනවා. පාස්කු ප්‍රහාරයත් එක්ක අපිට මතකයි අකිල විරාජ් කාර්යවටම් වසම් හිටපු අධ්‍යාපන ඇමතිවරයා ලැජ්ජ නැතුව කිව්වා, ඔබගේ දරුවෝ පාසලට යවන්න බැරි වෙලාවත් මරණයට පත් වෙනවටින් ලක්ෂයක වන්දි මුදලක් ගෙවනවා කියන බාල වචනයක් එදා එක්සත් ජාතික පක්ෂයේ අධ්‍යාපන ඇමතිවරයා පාවිච්චි කරා. හරින් ප්‍රනාන්දු අදවිල වීරයෙක් වගේ කතා කරනවා. හැබැයි පාස්කු ප්‍රහාරය පිළිබඳව ඊට කලින් දවසේ දැනගත්තා. තාත්තා කතා කරලා කිව්වා, පුතේ හෙට බෝම්බ ගහනවා, පුළුවන් නම් පරිස්සම් වෙයන් කියලා. හැබැයි ඒක රටට දැනුවත් කරේ නැහැ. ඔව්, මම එදා එක්සත් ජාතික පක්ෂයේ හරින් එක මුල්කාරේ හිටියා. ලැජ්ජයි එක්සත් ජාතික පක්ෂ නායකයෝ කරපු තුච්ච වැඩ නිසා තමයි එක්සත් ජාතික පක්ෂ දාලාවේ. වැදගත් වෙන්නේ මරික්කාර මන්ත්‍රීතුමා පක්ෂෙ නෙමෙයි, වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති. එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයා පෙක්ෂේ විදියට පොන්සේක මහත්තයා ගෙනාපු වෙලාවේ එදා අපි විරුද්ධ වුණා. මෛත්‍රීපාල මහත්තයා ගෙනාපු වෙලාවෙත් මම කිව්වා මේ රට පාලනය කරන මෛත්‍රීපාල මහත්තයාට බෑ, සංසන්දනය කරන මහින්ද මහත්තයාට පුළුවන් කියලා. එදා මම කිව්වා මාධ්‍ය සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂ විනාශය මේ එන්නේ, අලිය ලාංඡනය විනාශය මේ එන්නේ. හැබැයි ඇහුවේ නෑ, පක්ෂෙත් විනාසයි, නායකයත් විනාසයි, ඔබතුම් උන්නාන්සේලාත් විනාසයි. අද සජිත් මහත්තයා කරෙන් යන්න හදන්නේ. ඒ නිසා අද විපක්ෂයට මාතෘකා නෑ. මීට කලින් කතා කර මුස්ලිම් මන්ත්‍රීවරයා මුස්ලිම් ජනතාවගේ මරණය පිළිබඳව කතා කරා. අපි පැහැදිලිව
කතා කරනවා ආණ්ඩුවක් විදියට මුස්ලිම් මරණය ආදාහනය කරත් එකයි අපිට භූමි දානය කරත් එකයි අපිට හැබැයි වැදගත් වෙන්නේ මරණය භූමි දානය කරනවද කියන කාරණාව නෙමෙයි මේ ව්‍යසනයෙන් රට බේරගන්නේ කොහොමද කියන කාරණාව වැදගත් වෙන්නේ මේ සියල්ල දේශපාලන වාසීන් වලට යන්නේ ඔබට මට නෙමෙයි මිතර ප්‍රශ්නේ ඇති වෙන්නේ අවුරුදු 30ක යුද්ධයෙන් බෙටකාපු ජාතියක් අපි උතුරු නැගෙනහිර යුද්ධ කාලේ ඒ යුද්ධයෙන් බෙටකාලා අම්මර තාත්තර නැතුණා තාත්තර අම්ම නැති වුණා දරුවන්ට දෙමව්පිය නැති වුණා දෙමව්පියන්ට දරුවෝ නැති වුණා එවැනි තත්ත්වයකට ගෙනියන්න අද විපක්ෂය පොරකනවා
ඒ නිසා කොවිඩ් කරමු
කොවිඩ් තත්ත්වය අරගෙන බැලුවම අද විපක්ෂය කතා කරන තේ අවසාන විනාඩියේ මුලසන නුඩු මන්ත්‍රීතුමනි 46780ක් රෝගීන් එනකොට ඇයි මේක කතා කරන්නේ නැත්තේ 39661ක් සුව කරලා යවලා තියෙනවා සුව කරලා යවලා තියෙනවා 39000ක් සුව කරනකොට 46000 නම් ගාන 7000ක් පමණ ප්‍රමාණයකට තමයි මේ වෙනකොට රෝගීන් තත්ත්වය තියෙන්නේ ඒ නිසා මේ සියල්ල මැද්දේ PCR පරීක්ෂණ ටික නොමිල කරනවා නම් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක කියලා තියෙනවා නම් නිරෝධායන මධ්‍යස්ථාන වල වැඩපිළිවෙල යනවා නම් නොමිලේ බෙහෙත් ටික ලබා දෙනවා නම් PCR 300/16 දක්වා වැඩි කරලා තියෙනවා නම් මේ වෙනකොට ආණ්ඩුව බිලියන 90ක් මේ සඳහා වියදම් කරලා තියෙනවා නම් මේ සියල්ල මැද්දේ සංවර්ධන වැඩිටික යනවා අද මෙයට බලාගෙන ඉන්න බෑ අද බොහොම පැහැදිලිව අතිගරු ජනාධිපතිතුමා මේ සියල්ලට මුහුණ දෙන අතරේ බොහොම ලස්සන සංවර්ධන වැඩසටහනක් කරගෙන යනවා රැකියා ලක්ෂ්‍ය අපි නතර කරේ නෑ උපායධාරීන් 51000ක රැකියා දෙන එක නැවැත්වුවේ නෑ සජිත් ප්‍රේමදාස මහත්තයා හුණ්ඩු වගේ ගිනි පෙට්ටි වගේ ගෙවල් හදාගෙන කියුගේ නතර කරලා වසමකට ලක්ෂ 7ක් ණය නෙමෙයි ආධාර ලබා දීලා අද නිවාස ආදන වැඩපිළිවෙල හදලා තියෙනවා ඒ වගේම තමයි කෘෂිකර්ම මාන්තයෙන් ස්වයංපෝෂිත කරන්න රට කෘෂිකර්ම අමාත්‍යවරයා ඒ වගේම සජිත් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා අද මේ වෙනකොට 1 හෙක්ටාරයකින් අද කිලෝ 5000කින් කිලෝ 10000කින් ඒකාබද්ධ කරගෙන විශාල වියතිරික්තයක් එකතු කර ගැනීමේ වැඩපිළිවෙල කරගෙන යනවා අපි රටේ කළමනාකරණය කරන්නේ මූල්‍ය කළමනාකරණය ආර්ථික කළමනාකරණය මසාමේ සියල්ල ඒ නිසා විපක්ෂයට බොහොම පැහැදිලිව අපි මතක් කරනවා මේ දේශපාලන වාසිය මේ වෙලාවේ ගන්න හදන්න එපා ඇත්ත ඇතිසතියෙන් කතා කරන්න මේ ආණ්ඩුව තවම කුළුඳුල් දරුවෙක් පමණයි ඉදිරි කාල සීමාව තුළදී මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල සාර්ථකව අපි කරනවා කියන කාරණාව මතක්
සුරංගනා කතා කියලා වියත්තු ටිකක් පුරෝගෙන ඇවිල්ලා රට ආසියාවේ මහා මේ සුරපුරයක් කරනවා කියලා ගෙනාවේ පළවෙනිම මම මගේ විරෝධය මේ අන්තවාදී ජාතිවාදී ආණ්ඩුවට ප්‍රකාශ කරන්න කැමති කොළඹ නගරයේ ජනතාව 3 මාසයක් ලොක්ඩවුන් කරලා දවසකට රුපියල් 3-4000 හම්බ කරන මිනිස්සුන්ව ගෙවල් වල හිර කරලා ලෙවකන්න ඉඩ දීලා මේ මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වය විනාශ කිරීම පිළිබඳව මගේ විරෝධය ප්‍රකාශ කරගනිමින් අය වගේම අපි කියන්න ඕන තව එක කාරණයක් අර ඉන්න යන්න එපා පොඩ්ඩක් ඉන්න මේ කියන්න ඕන දැන් ඉන්දියා විදේශ අමාත්‍යතුමා ආවා ආවේ මොකටද දැන් මේ දේශීය ආණ්ඩුව මේ විකුණන්නේ නැහැ කියපු ආණ්ඩුව රාජ්‍ය සම්පත් රකින්නවා කියපු ආණ්ඩුව මොකටද ආවේ පළවෙනි රාජ්‍ය තාන්ත්‍රික සංචාරය ලංකාවට ගෙනාව වෙන මොහොකටවත් නෙමෙයි වෙන මොකටත් නෙමෙයි නැගෙනහිර පර්යන්ත විකුණන්න දැන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියනවා දෙන්නේ නැහැ කියලා රෝහිත අබේගුණවර්ධන අගමැතිතුමා කියනවා 49%ක් ශාස් දෙනවා කියලා මේක මාර අපබ්‍රංශයක් කොලේ වහලා ගේම ගහන්න හදන්නේ ඒ වගේම අර කතන්දරයට යන්න කලින් කියන්න ඕන මේ 69,00,000 සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දෙන් ආපු මේ ආණ්ඩු කාලය තුල ස්වාමින් වහන්සේලා 4 නමක් අපවත් කරලා තියෙනවා කෝ පරීක්ෂණ මොනවාද ඒ ස්වාමින් වහන්සේලා කරපු වැරදි ඇයි එහෙම මරලා දාන්නේ ඒ වට ගන්න පියවර මොකද්ද ඒ නිසා අඩු ගානේ රටට කියන්නේ නැත්නම් අවමතරමෙන් Tamanට ඡන්දෙ දුන්නු සිංහල බෞද්ධ 69,00,000 කියන්න ඇයි මේ ස්වාමින් වහන්සේලා අපවත් කරේ කියලා ඒ නිසා මම යුක්‍රේන ගැන කතා කරොත් මට වෙලාව මදි වෙනවා දැන් මුලාසනේ මන්ත්‍රීතුමනි මේ වියත්තු ටික ඇවිල්ලා කරන සෙල්ලම් ටික මම කියන්නම් ඇත්ත වශයෙන්ම දැන් අද රාජ්‍ය බැංකු 3යි BOI 1යි UDA 1 එකතුලා දාන සෙල්ලම් ටික අපි ඉදිරි කාලයේදී
එකින්නක එලි කරන්න කැමති මොකද මේ ආයතන හතර කැමැතිවරේ අගමැතිතුමා අගමැතිතුමා දන්නේ නැතුව තමයි මේක වෙන්නේ ඒ නිසා මම කියන්නම් අද එක්තරා රාජ්‍ය බැංකුවක සභාපතිවරේ මේ සභාපතිවරේ ඉල්ලනවා රුපියල් බිලියන 2ක පගාවක් මස්සක් බැංකකෙන් ඩොලර් මිලියන 250ක ණය ආධාරයක් ලබා දෙන්න ඒ බැංකුවේ සභාපතිවරයා ඒ බැංකු සභාපතිවරයා ලංකාවේ ඉන්න බහුජාතික සමාගමකට බිලියන 5ක් ණය ලබා දෙන්න AWP plus 0.5% වලට ලබා දෙන්න කඩිමුඩියේ ලෑස්ති වුණා ඒ වගේම එම බැංකුවේ සභාපතිවරයා මාස්වල්ඩි සමාගමට AWPL plus 0% interest rate එකට රුපියල් බිලියන 2ක් ලබා දෙන්න හැදුවා යන්තම් ගාමිණී සිරිනත් මහත්තයා මැදිහත් වෙලා ඒක පොඩ නතර වෙලා තිනවා දැන් අපට ආරංචි වෙන ආණ්ඩුව තීරණයක් කරන් තිනවලු මිලියන 250කට වැඩිය ණය දෙනව නම් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගන්න කියලා එහෙම වෙනව නම් ඒක හොඳයි දැන් මේ සභාපතිවරයා මේ කරන සෙල්ලම් ටික මම කියන්නම් තව තව බඩු තියෙනවා අපි ගාව මම දැන් නැත්තම් අහගන්න උත්තර දෙන්න පුළුවන් නම් දැන් කොලඹ ලෑන් කැපිටල් කියන සමාගමට එහෙම නැත්තම් මේ ලිබර්ටි හෝල්ඩින් කියන සමාගම 2016 මේ ඇන්ටිජන් වගේම තමයි 2016 මහජන බැංකුවෙන් අරන් තියෙනවා රුපියල් බිලියන 1.6ක් අබ්‍රාලම් ඇතුමා 1.6ක් අරගෙන තුන් වතාවක් රීෂෙඩියුල් කරලා තිනෝ මේ ණය මම කියන්න කාලවකවානුත් එක්කම 2018 ජනවාරි මාසේ 2019 ජූනි මාසේ සහ 2020 ජූනි මාසේ දැන් හතරවෙනි වතාවට රීෂෙඩියුල් කරන්න යනවා දැන් ක්‍රෙඩිට් කමිටිය එක බෑ කියලා කියනකොට සභාපතිවරයා අත දානවා මේ සභාපතිවරයා non executive chairman කෙනෙක් එයා කොහමද ක්‍රෙඩිට් මේ කමිටියට අත දාන්නේ එතකොට මේ දොළපිදේන දෙන්නේ කොරෝනාව ගරානාව කරගෙන ආර්ථිකයත් අර මලමිනි වගේ ආදාහණය කරන තමයි මේ කරන්නේ දැන් තවත් සැලමක් තියෙනවා මුලස්සන සභාපතිතුමනි මංගහ විස්තර තියෙන ඕනනම් දැන් රාජ්‍ය බැංකු වලින් ණය ලබාගත්තු පුද්ගලික සමාගම් වලට මේ කොවිඩ් එන්නත නිසා ලබා දුන්න මොරටෝරියම් එක හදිසියෙම කැන්සල් කරන සමහර කම්පැනි වල කැන්සල් කරලා කියනවා මෙච්චර ගාණක් එක රැයින් ගෙවන්න කියලා ගෙවා ගන්න බැරි වුණාම ඒ සමාගම් ගිහිල්ලා ඒ බැංකුත් එක්ක කතා කරනකොට ඊට පස්සේ ඔවුන්ව තල්ලි කරනවා මේ කොටස් වලඳ පොලට කොටස් විකුණලා ණය සෙටල් කරන්න කියලා ඊට පස්සේ ආණ්ඩුවේ රීරියකා ගරානා කෙනෙක් ඉන්නවා දොළපිදේනි ගන්න කෙනෙක් මේ ආණ්ඩුවේ ගිය ආණ්ඩුවත් එමය හරිද හැම ආණ්ඩුවක්ම වැඩේ කරගෙන යනවා දැන් ඊට පස්සේ එයා කරන්න මොකද්ද අර බැංකුවෙම ණය අරගෙන ඒ සමාගම මිලදී ගන්නවා දැන් කබ්‍රල් මැතුමනි ලංකා බැංකුව බෙටන්ස් කම්පැනිට කරපු දේ බලන්න අද බෙටන්ස් කම්පැනියේ 155ක අයිතිකාරය කවුද කියලා හොයලා බලන්න ඒ කම්පැනිය ලබා ගන්න BOC එකෙන්ම බැංක් ලෝන් එක දුන්නද නැද්ද කියලා බලා ගන්න අද මේ වගේ අද ආයෝජකයන් දිරිගන්වනවා වෙනුවට ආයෝජකයන්ව මානසික වට්ටලා ඔවුන්ගේ ව්‍යාපාර කුඩු කරලා අද ඒවා තනි ව්‍යාපාරිකයෙක්ගේ මේ ආධිපත්‍යයට මේ රට නතු කර ගැනීම ව්‍යාපාරයක් වෙනවා අපි අහනවා ජනාධිපති ගෝඨාභය මහත්තයාද නැත්නම් මේ ව්‍යාපාරිකයාද රට පාලනය කරන්න කියලා එනිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි මේ හොරකම් එකිනෙක අපි ඇලි කරනවා එකිනෙක ඇලි කරනවා අපි බයත් නැහැ ණයත් නැහැ යට වෙන්නෙත් නැහැ එනිසා මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමාගෙන් අපි ඉල්ලනවා මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න මේ පරීක්ෂණ කරලා මේ වාර්තා ඇලියට දාලා මේ රීරියකාව පාලනය කරන්න දඬු කඩේ දාන්න එහෙම නැත්නම් ලංකාවේ ආර්ථික විනාශයයි එනිසා ඒ වගේම මුලාසනේ මන්ත්‍රීතුමනි ඉදිරි කාලයේදී කබ්‍රල් මැතිතුමනි මේ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන මේ වගේ පුද්ගලික කම්පැනි ගණනාවක් යට කරලා විනාශ කරලා ඒ කම්පැනි ඔක්කොම තමන්ගේ යටතට තමන්ගේ මාධ්‍ය හයියයි ජනාධිපතිගේ තියෙන යාළුකමයි පාවිච්චි කරලා මේ කරන පාහර නිඳිත වැඩේ අපි එලි කරනවා කියන එක මම කියන්න ඕන ඒකම කියන්න ඕන මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් යුක්‍රේනයේ ඉඳලා සංචාරක එනවා අපි විරුද්ධ නැහැ සංචාරකව කියනවට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයට සංචාරකව ගේන්න ලංකාවට ආදායම ඕන මේ අවුරුද්ද ඩොලර් බිලියන 5ක් අපි බලාපොරොත්තු වෙන් හිටියා රටේ ආර්ථික විනාශ වෙනවට
අපි කැමති නැහැ
අවමෝස විනාඩියක් දෙන්න ඩොලර් මිලියන 500ක්වත් ආවේ නැහැ ඒ නිසා ආරක්ෂිත ක්‍රමවේදයට ගේන්න හැබැයි මේ යුක්‍රේන වගේ ණයබරින් මිරිකිච්ච ඒක පුද්ගල ආදායම ඉතාම අඩු වෙච්ච ඒ වගේම ආර්ථික මේ ස්ථාවරභාවය නැති මේ තුට්ටු දෙකේ රටවල් වලින් ප්‍රබල කොරෝනා ප්‍රභේදකයන් එපා තව රටවල් තියෙනවා ජර්මනිය ප්‍රංශය ඔස්ට්‍රේලියාව ඒ වගේ මේ තනි පුද්ගලයෙක් වැඩියෙන් වීදම් කරන සංචාරකව ගේන්න ආරක්ෂිත ක්‍රමවේදවලට පාවිච්චි කරන්න අපි එපා කියන්න හැබැයි මේ රටේ ජනතාව බිල්ලට දෙන්න එපා කියලා අපි කියන්න කැමති ඒ නිසා මේ වියත්තු කියාගෙන ඇවිල්ලා මේ කරන දේ දැන් පේනවනේ ඇමරිකාව සෙනෙට් සභාව වෙච්ච දේ දේශපාලන අධ්‍යක්ෂීම් නැති පුද්ගලයෝ රටේ නායක වුණාම අර මේසි ඔබතුමා වාඩි වෙලා ඉන්නේ සීට් එකට මිරිස් කුඩු ගැහුවා වගේ තමයි ඒ නිසා මේ ජනාධිපතිතුමාව ගෙන ආපු මේ වියත්තු සෙට් එක මේ අත්දැකීමක් නැති ඒගොල්ල බලන්නේ මොකද්ද මේ පහේ කොහොමද කොරෝනාවෙන් හරි ගරවණාවක් කරලා කෝටිපති වෙලා හම්බ කරගන්නේ කොහොමද කියලා ඒ නිසා අපි කියන්න කැමති මේ රටේ ජනතාව ජනාධිපතිතුමා බලයටපත් කරේ එතුමා ඉඳ නෙවෙයි මහින්ද මාත්‍ර තිබ්බ ආදරේ ඉඳා මහින්ද මාත මේ කරන වැඩ වලින් විනාශ වෙන්නේ ඒ අර ට්‍රම්ප් මාත්‍රක රටේ පුරවැසියා ඒ රටට යයි හැබැයි මහින්ද මාත්‍රක ප්‍රතිරූපේ තමයි විනාශ වෙන්නේ ඒ නිසා අපි පොට්ටුවේ තමුන්නාන්සලගේ ඉල්ලීමක් කරනවා පොට්ටුවේ හොඳ මිනිස්සු ඉන්නවා මේ වියත්තු ටික කරන හොරකම් ගැන තමුන්නාන්සලා බලන්න නැත්නම් ඊළඟ පාර්ලිමේන්තුවට එන්න හම්බෙන්නේ නැහැ අවසරණයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ කොහොම ස්තුතියි මුලාසනේ මන්ත්‍රීතුමනි
ඔබ ස්තුතියි මේ ළඟට ගරු තාරක බාලසූරියමතුමා විනාඩි 10ක් තියෙන ඔබතුමාට
ගරු මුලස්සමාරුඩ මන්ත්‍රීතුමනි ඇත්ත වශයෙන්ම මෙම යෝජනාව අපේ රාජ්‍ය ඇමතුමා ගේනකොට මම හිතුවා ඉතාම හොඳ කාලෝචිත යෝජනාවක් කියලා. නමුත් කෙසේ වෙතත් මම හිතන්නේ මේ යෝජනාව අපි පොඩ්ඩක් කියවුවෙන් පස්සේ අපිට පේන්නේ එතුමාට අර කොහොම ගියත් එතුමාගේ තියෙන අර කුහක ගතියෙන් මම හිතන්නේ ඉදිරියට ඔබට එන්න බෑ කියන එක තමයි අපි නම් දකින්නේ. දැන් මේ යෝජනාවම අපි පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලුවොත් මේ යෝජනාව කොහොමද පටන් ගන්නෙ? කොවිඩ් වසංගතයේ තත්ත්වය සහ රජයේ අවිධමත් කළමනාකරණය නිසා රටේ සියලුම අංශවල අවිනිශ්චිතතාව වර්ධනය වී ඇත. ඉතින් මේක ඇත්ත. ලංකාව විතරක් නෙවෙයි මේ අවිනිශ්චිතතාව වර්ධනය වෙලා තිබෙන්නේ. මම රාජ්‍ය ඇමතුමා මෙතන නැහැ. එතුමාගේ යෝජනාවක් ගෙනාව නම් මෙතන හිටියනම් හුඟක් හොඳයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි මූලස්වරුඩ මන්ත්‍රීතුමනේ මේ අවිනිශ්චිතතාවය මේ ලංකාවේ විතරක් දැන් වැඩි වෙලා තිබෙන්නේ. අනික් රටවල මේ අවිනිශ්චිතතාවය දැන් සම්පූර්ණයෙන් බැහැලා බිඳුවර තියෙනවද? නෑ මේ කොවිඩ් වසංගතය කියන්නේ මේ කවදාක්වත් ගිය දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඒ මනුස්සයාට මුහුණ දෙන්න තිබිච්ච ලොකුම අභියෝගය කියන එක කවුරුත් දන්නවා. ඉතින් ඒ වගේම තමයි එතකොට දෙවැනි කාරණාව එතුමා මතු කරලා තිබෙන්නේ මේ කොවිඩ් වසංගතය ගැනත් කියලා නෑ. නමුත් රජයේ ඒ කළමනාකරණය නිසා ඒ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටලා තිබෙනවා කියලා ඍණ ආර්ථිකයට යනවා කියලා තිබෙනවා. එතකොට මේ 2020 ධනාර්ථිකයට ගිය රටවල් කීයක් තිබෙනවද? IMF එක අනුව දැනට ඒ කට්ටිය විශ්වාස කරන්නේ චීනය විතරයි 1.9ක ඒ ධනාර්ථිකයට යනවා කියලා. ලෝකයේ තිබෙන අනෙක් රටවල් සියල්ලම ඍණාර්ථිකයට යනවා. ඒකෝර මේකේ හැබැයි ලංකාවේ වෙලා තිබෙන්නේ මේ රාජ්‍ය තමුතුමා කියන්නේ ඒ රජයේ කළමනාකරණය නිසා තමයි මේ ඍණාර්ථිකයට යන්නේ කියලා. ඉතින් ඒකෙන්ම පේනවා එතුමාගේ කුහකකම. මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් එහෙම ඒක එතුමා යම් කිසි විදිහකට මේක රජයට දාන්න තමයි එතුමා උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේම එතුමා කියනවා අනික් ලංකාවේ මේ කොවිඩ් වසංගතයේ ඒ සමාජයේ බෝ වෙන ඒ අවදානම දැන් එන්න වැඩි වෙලා තිබෙනවා කියලා. ඒකෙත් යම් කිසි ඇත්තක් තිබෙනවා. හැබැයි අපි මෙතනදි මතක් කරන්න කැමතියි දැන් එංගලන්තේ ඒ ලෙවල් 5 එක ලොක්ඩවුන් එකකට ගිහිල්ලා තිබෙනවා. ඒ ඩෙන්මාර්කේ, නෙදර්ලන්තේ, දකුණු අප්‍රිකාව වගේ රටවල් දැන් යෙව්වා අහපව් ඒ ලොක්ඩවුන් වලට ගිහිල්ලා තිබෙනවා. හැබැයි අපේ සුදර්ශනී ෆර්නැන්ඩෝ පුල්ලේ ඒ ඇමතුමිය කියපු අන්දමටම අපේ ඒ ඩෙත් රේට් එක ලෝකයේ තිබෙන අඩුම ඩෙත් රේට් එකකට අපිට තියාගන්න පුළුවන් වෙලා තිබෙනවා. දැන් මේව ගැන අපේ රාජස්ත ඇමතුමා මේව ගැන කතා කරන්නේ නැහැ. දැන් අපි පොඩ්ඩක් මීට පිටිපස්සට ගිහිල්ලා බැලුවොත් එහෙම අර කොවිඩ් සමාජගත වෙලා තිබිච්ච නැති කාලයක් තිබුණානේ. ඒකට මේ සමාජගත නැති වෙලා ඒ කාලේදී මේ රාජ්‍ය තැමතුමා හැම නැත්තම් මේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු മന്ത്രിවරුන් එක්කෙනෙක්වත් මේ රජයේ වැඩපිළිවෙල ගැන හොදක් කිව්වද? ඔය කට්ටිය හොඳ වැඩපිළිවෙලක් කරනවා මේ ලංකාවේ ඒ සමාජගත වෙලා මේ රෝගය සමාජගත වෙලා නැහැ කියලා ඒ කාලෙත් කිසිම හොදක් කිව්වේ නැහැ. ඉතින් මෙන්න මේක තමයි ඉතින් අපි කේ කරන දේශපාලනේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මෙවැනි තත්ත්වයක් තියද්දි මෙහෙම කූක ගතියක් ගන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි මම නම් විශ්වාස කරන්නේ. ඒ වගේම මම හිතන්නේ මෙතනදී අපේ විශේෂයෙන්ම අපේ විශාල් බදුද්දීන් ඇමතුමා ඒ මුස්ලිම් මරණ පිළිබඳව විශාල ලෙස කතා කරා. මමත් යම් කිසි විදියකට කනගාටු වෙනවා ඒ මුස්ලිම් ජනතාවට ඒ භූමි දාන කරන්න ඒ අවස්ථාව අහිමි වෙච්ච පිළිබඳව. ඇත්ත වශයෙන්ම මං මගේ පෞද්ගලික මතය මං විශ්වාස කරනවා ඒ කට්ටියට ඉඩ දුන්නට ඒකේ වැරද්දක් නැහැ කියලා. නමුත් මං ඊට වඩා විශ්වාස කරනවා අපි දේශපාලඥයන් හැටියට මේවට ඇඟිලි ගහන්න හොඳ නැහැ කියන එක. මම විශ්වාස කරනවා විද්‍යාත්මක පදනමකින් තමයි අපි මේ තීන්දුව ගන්න ඕනේ කියලා. ඒකෝර මේ රජය මේ විද්‍යාත්මක පදනමකින් තමයි මේ තීන්දුව අරගෙන තිබෙන්නේ. දැන් මම ඒ මුස්ලිම් ඉස්ලාම් ආගම ගැන වැඩි දන්නේ නැහැ. නමුත් මම දන්න තරමින් මූලස්න අරුණ මන්ත්‍රීතුමනි මුස්ලිම් ඒ බෙරියල් එකක් නැත්තම් ඒ භූමි දානය කරනකොට මේකේ කොටස් තුනක් තිබෙනවා. එකක් තමයි ඒ ශරීරයේ ඒ සුද්ධ කරන්න ඕනේ. ඒ යම් විදියකට ඉන්පසුව ඒක රෙදිවලින් ඔතන්න ඕනේ. ඉන්පසුව තමයි ඒ මොකක් හරි ප්‍රයයකක් කියලා ඒක බලගන්නේ. දැන් ගාක් මුස්ලිම් රටවල් වල මන්ත්‍රීතුමා මම දන්න තරමින් නමුත් අර ස්ක්‍රබින් නැත්නම් ඒ සුද්ධ කරන එකට ඒ තාංශ දාලා තිබෙනවා. එතකොට මං හිතන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපි අනික් ආගම් දිහා බැලුවොත් එහෙම අපි ගත්තොත් එහෙම බෞද්ධයන් හැටියට සාමාන්‍යයෙන් පාංශුකූලේ කරලා තමයි දවස් 5ක් 4 3ක් 2ක් 3ක් වත්තේ බරණේ තියලා තමයි එතකොට ඒ භූමි දානය කරන්නේ. දැන් අද අපේ මේ සිංහල බෞද්ධයන්ට මේ භූමි දානය කරන්න ඒ අවස්ථාවක් අහිමි වෙලා තිබෙනවා. නමුත් මෙතනදී අපිට දැන් අපේ කුසල් වැඩි වුණාද අකුසල් අඩු වුණාද කියලා අපිට මේවා ගණනය කරන්න බෑ. මොකද මේ රටටම බලපාන තත්වයක්. උදාහරණයක් ගත්තොත් එහෙම යුදෙව්වෝ ලංකාවේ නම් යුදෙව්වෝ නෑ. නමුත් ඒ සාමාන්‍යයෙන් ඒ යුදෙව්වන්ගේ සම්ප්‍රදායක් තිබෙනවා. ඒ මරණය වුණයින් පස්සේ දවස් 7ක් ඒ දවස් 7ක් ඒ බොලියක තියාගෙන ඉන්නවා මල සිරුර තියාගෙන ඉන්නවා. ඊන් පස්සේ දවස් 7 ගියන් පස්සේ තමයි කටිය වල්ලන්නේ. අද ඊශ්‍රායලයේ නීතියක් ගෙනල්ලා තියෙනවා මේක දවස් 7ක් තියාගෙන ඉන්න බෑ. මේක ඊළඟ දවසේම වල්ලන්න ඕනේ කියලා. ඒකෝර මෙතනදී මේ තත්වය මේ මුස්ලිම් ජනතාවට විතරක් නෙවෙයි මේ අපහසුතාවය වෙලා තිබෙන්නේ. මේක මුලින් රටේ ඉන්න සීලම ජනතාවට අපහසුතාවයක් වෙලා තිබෙනවා. ඊට වඩා මම දකින අන්දමින් අපේ මරික්කාර මන්ත්‍රීතුමා මෙතන නැහැ. නමුත් ඊට වඩා එතුමා හොඳ කාරණාවක් ඉදිරිපත් කරා. අපි විශේෂයෙන්ම මේ කොළඹ ඉන්න ඒ කොළඹ ඉන්න ෆ්ලැට්ස් වල ඉන්න කට්ටියට ඒ සමහර කට්ටියට මාසයක් මාස දෙකක් වගේ කාලයක් ඒ කට්ටියව තාංචි දාලා තිබෙනවා. ඒ කට්ටිය ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න බෑ කියලා. ඒක පැත්තකින් බැලුවොත් එහෙම මේක මානව හිමිකම් කඩුවීමක් කියලා යම් කිසි පිරිසකට ඒක තර කරන්න පුළුවන්. ඒක යම් කිසි සත්‍යයක් තිබෙනවා. නමුත් අපි මේ කවදාක්වත් මේ මුහුණ පාණ්ඩ වෙච්ච නැති ඒ වකවානුවක තමයි අපි ජීවත් වන්නේ. මොකද්ද මේකට තිබෙන අනික් විසඳුම මොකද්ද? ඒ කට්ටියට නෑ අපි මානව හිමිකම් නිසා අපි මේ සියලු දෙනාටම ඒ කට්ටියට කොවිඩ් හැදිච්ච කට්ටියටත් ඒ කට්ටිය කැමැති අන්දමටම එක එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට යන්න කියලා ඊපස්සේ මේ තත්ත්වය තව විදියට උග්‍ර කර ගන්නද අපි බලන්නේ.
තව විනාඩි
දෙකයි තිබෙන මූලික දේ තමයි අපි මේ කොවිඩ් වසංගතයේ යම් කිසි විදියකට ඒ අඩු කිරීම. ඉතින් ඒ නිසා මම හිතන්නේ මෙතනදී අපි ජාතිවාදයක් ගැන කතා කරන්න උවමනාවක් නැහැ. ඒ ජාතිවාද දැන් අපේ ඍෂා බදුඩ්ඩේන් මන්ත්‍රීතුමා මේ අවස්ථාවේදී ඒ මුස්ලිම් වර්ණ ගැන විතරයි කතා කරේ. මුස්ලිම් වර්ණ ගැන විතරක් කතා කරලා දැන් මුස්ලිම් කට්ටිය විතරක් නෙවෙයි ඒ භූමි දානය කරන්නේ. කතෝලික කට්ටිය භූමි දානය කරනවා. ඒ වගේම අනිකාගේ බෞද්ධයනුත් භූමි දානය කරනවා. ඉතින් මං හිතන්නේ ඒ නිසා මෙතනදී අපි එක කණ්ඩායමක් විතරක් ගැන කතා කරොත් එහෙම එතනදී මොකද්ද වෙන්නේ? නිකම්ම මේ ජාතිවාදය හැදෙනවා. ඉතින් ඒ නිසා මේ යෝජනාව දිහා බැලුවොත් මේ කාලෝචිත යෝජනාව. නමුත් මේ යෝජනාව ලියලා තියෙන විදිහෙන් මේ හැමදේම මේ රජයේ වරද්ද හැටියට තමයි මෙතනදී කියලා තිබෙන්නේ. අපි පිළිගන්නවා මේක ලේසි වකවානුවක් නෙවෙයි. ඒ ජනතාවට විශාල ප්‍රශ්න තිබෙනවා, ආර්ථික ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම දැන් අද ඊයේ පෙරේදා කෑගල්ලෙත් ඒ කොවිඩ් තත්ත්වය එන්න උග්‍ර වෙලා තිබෙනවා. සමහර කට්ටිය කියනවා මේ නම් අපි මේ පැත්ත ලොක්ඩවුන් එකට යන්න ඕනේ කියලා. ඒකට අපිට තීන්දුවක් ගන්න වෙනවා. එක්කෝ අපි ලොක්ඩවුන් එකට ගිහිල්ලා ඒ අපහසුතාවයක් ඒ පැත්තේ ඉන්න කට්ටියට ඒ දෙනවාද, එහෙම නැත්නම් යම් කිසි විදිහකට අපි මේක කළමනාකරණය කරන්න බලනවාද කියලා. හැබැයි අපි අපේ සත්‍ය ගැන කතා කරොත් එහෙම මොකද්ද තිබෙන්නේ? අද අපේ මේ මරණ ප්‍රමාණය අපි 200කට වඩා පොඩි ගානකට 217කට වගේ ප්‍රමාණයකට තමයි ගිහිල්ලා තිබෙන්නේ. අපි මේ කොවිඩ් වසංගතයේ කළමනාකරණයදී බලුවොත් එහෙම අද අනික් රටවලුත් යම් කිසි විදිහකට අපිව ප්‍රශංසා කරනවා අපේ නිසි කළමනාකරණයක් තිබෙනවා කියලා. ඉතින් මේ පසුබිමකදී තමයි මේ ජාතිවාදී චෝදනයි අර චෝදනයි මේ චෝදනයි ගේන්නේ. ඉතින් ඒ නිසා මම මෙතන ඉන්න අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියනවා අපි මේ මුස්ලිම් ජනතාවටවත් එහෙම නැත්නම් දමිළ ජනතාවටවත් බෞද්ධ ජනතාවටවත් හිතාමතා අපි මේ හිංසාවක් අපි කරන්න කිසිම අදහසක් නැහැ. ඒ කට්ටියට යම් කිසි විදිහකට ඒ කට්ටියගේ හිත රිදෙනවා නම් ඒ කට්ටියගේ යම් කිසි විදිහකට ඒ භූමි දානය කරන්න ඒ අවස්ථාවක් අහිමි වෙනවා නම් මම කනගාටු වෙනවා. ඒක පැහැදිලිවම කියනවා. නමුත් අපි මේ ඒ තීන්දුව ගන්නේ මෙතනදී ඒක ජනතා කොට්ටාසයක් ගැන ඒ බල්ලා නෙවෙයි අපි මෙතනදී ඒ තීන්දුව ගන්නේ මුළු රට දිහාම බල්ලා.
ගරුවැමතුනි අවසන්
කරන්න. ඉතින් ඒ නිසා ගරු මූලස්ථාවරුද්ද මන්ත්‍රීතුමනි මම අපි පුළුවන් අපිට යම් කිසි විදිහකට අද බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ එන්නත් පිළිබඳව අපි සුදර්ශිනී ෆ්‍රෑන්ඩ් පුල්ලේ ඒ මන්ත්‍රීතුමිය කතා කරා. ඉදිරියේදී අපි විශ්වාස කරනවා මාර්තු වෙනකොට අප්‍රේල් වෙනකොට අපිට මේ එන්නත් ගෙනල්ලා යම් කිසි විදිහකට ඒ යථා තත්ත්වයකට ඇති කර ගන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම මේ යථා තත්ත්වයක් ලංකාවේ විතරක් ඇති කරාට මේක හරියන්නේ නැහැ මූලසාරුඩ මන්ත්‍රීතුමනි. මේ මේක ඇති වෙන්න මේක සම්පූර්ණයෙන්ම නැති කරන්න නම් මුළු ලෝකෙම ඒ යථා තත්ත්වයක් ඇති කරන්න ඕනේ. හැබැයි මෙතනදී අවසන් වශයෙන් කරු මූලසාර මන්ත්‍රීතුමනි මෙවැනි තත්ත්වයක් තියද්දිත් අපි අමතක කරන්න එපා ඒ දැවැන්ත ආර්ථික වර්ධනයක් ඒ ගම්මානවල ඉලක්ක කරලා තිබෙනවා. හැබැයි අද හැම ගමකම ඊපස්සේ නිවසක් හදනවා ලක්ෂ හතක. අද කිලෝමීටර් 40ක් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කර ඇවිදින් තිබෙනවා. හැබැයි අද හැම ප්‍රාදේශීය හැම වසමකටම ලක්ෂ 20ක් ඒ මුදල් ලැබෙමින් තිබෙනවා. අද කුඩා පාලම් ඔක්කොම ඒ හදමින් යනවා. අර සලස්මක් කරලා තිබෙනවා ඒ ගිය එන අවුරුදු පහ තුලදී ලංකාවේ ඉන්න සිළු දෙනාටම ඒ පානීය ජලය දෙන්න. ඒ වගේම අලිවැටවල් සමහර පැතිවල හදනවා. ඉතින් මෙවැනි දැවැන්ත සංවර්ධනයක් වෙනකොට මේ කොවිඩ් මැද්දේ තමයි මේ රජය කරන්නේ. ඉතින් ඒක එච්චරම ලේසි පහසු දෙයක් නෙවෙයි. මම තමුන්නාසලා මෙතනදී තමුන්නාසලාට කල්පනා කරලා කරන්න කියලා කියන්නේ බැරි වෙලාවත් අද මේ තත්ත්වය තියද්දී බැරි වෙලාවත් රට හිටපු ඉස්සෙල්ලා හිටපු ඒ ජනාධිපතිතුමත් ඒ වගේම ඒ අගමැතිතුමත් රට පාලනය කරොත් එහෙම මේ රට මොන වින්නෑයක් වෙයිද කියන එක තමුන්නාසලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉසුතු.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු මුජිබ රහමාන් මැතිතුමා විනාඩි 8ක් තියෙන ඔබතුමාට.
ඔව්. විනාඩි
8යි.
8. ගරු සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද කොරෝනා වෛරසය සම්බන්ධව මේ යන විවාදයෙන් කරුණු කිහිපයක් කතා කිරීම අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මම කතාව පටන් ගන්නකොට ප්‍රථමයෙන් මම කියන්න කැමතියි දැන් තියෙනවා අද මෝර්නින් පත්තරේ. මම හිතන්නේ මේක අරුණ පත්තරේ ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් එන පත්තරේ. දැන් ඒකේ තියෙනවා විශේෂයෙන්ම යුක්‍රේන් ෂට් ස්කූල්ස් රෙස්ටෝරන්ට් ඇන්ඩ් ස්ටාර්ට් ඔෆ් ටයිටල් ලොක්ඩවුන්. ඒකේ මැදහරියකට යනකොට කියනවා කොරෝනා වෛරස් කේසස් විත් 19,588 ඩෙත්ස් හැස් ඔෆ් ජනවරි 8. ඊළඟට තියෙනවා යුක්‍රේන් වෝස් ඇට් ද පීක් ඔෆ් ද එපිඩෙමික් ඇන්ඩ් ද නම්බර් ඔෆ් නිව් කේසස් ස්ටූඩ් ඇන් රවුන්ඩ් ද 12,000 ටු 14,000 per day. මේක තමයි යුක්‍රේනයේ අද තියෙන තත්ත්වය. તો ඒ රටෙන් තමයි තමුන්නාන්සලා මේ සංචාරක කර්මාන්තය දිනු කරන්න කියලා මේ සංචාරකව මේ රටට ගෙන්නන්නේ. විතාම හයි රිස්ක් තියෙන රටක්. මුදල් වියදම් කරන්නෙත් නැහැ. එතකොට සංචාරක කර්මාන්තය දිනු කරන්න එක්කෝ අපි තෝරගන්න ඕනේ රිස්ක් එක අඩු මුදල් වියදම් කරන්න පුළුවන් සංචාරකව. නමුත් දැන් මේකේ දෙකේම අනිත් පැත්ත තමයි අද වෙනකොට සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි ඔබතුමා හොඳ දෙයක්කට ආවා. මම කියන්න ඕනේ අර අපේ කතා කරා මේ හිටපු මායමතුමා කිව්වා මේ මොකද්ද මේ ළමයි නැති කතාවක් කිව්වා නායකයන්ට. එහෙනම් ළමයි ඉන්න නායකයන්ට රටවල් බාර දෙන්න කියලා කිව්වා. එතුමාට අපි මතක් කරන්න ඕනේ ළමයි ඉන්න නායකයෝ තමයි මේ රටේ ඉඩකඩම් චීනෙට සින්නක්කර වික්කේ. ඔය ගාලු මෝදර අක්කර ගණනාවක් චීනයට දුන්න සින්නක්කර ඒ ළමයි ඉන්න නායකයෝ. ශැන්ගේ හමුදා මූලස්ථානයේ සින්නක්කර වික්ක ළමයි ඉන්න නායකයෝ. ඒ හින්දා මේ රටේ ළමයි නැති නායකයන්ටත් වඩා ළමයි ඉන්න නායකයෝ තමයි අපරාධ කරලා තියෙන්නේ මේ රටේ වැඩි හරියක්ම. ඒකත් අපි මතක් කරන්නත් ඕනේ. ඔව්. ඒ වගේම මේ ළමයි ඉන්නවද නැද්ද කියන එක වැඩක් නෑ. අපිට ඕනේ මේ රටට ආදරය කරන නායකයෝ. ඒ තමන්ගේ ඒ එක එක පෞද්ගලික දේවල් අපිට අවශ්‍ය නෑ. අපිට ආවන කරන්නේ නායකයා මේ රටට ආදරේද දැක්මක් තියෙනවද රට ඉස්සරහට ගෙන යන්න පුළුවන්ද කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ වගේම ඔබතුමා හොඳ දෙයක් පටන් ගත්තා. විශේෂයෙන්ම මේ COVID-19 මරණ සම්බන්ධව ආපු කාරණේදී ඔබතුමා කෝ විද්‍යාව පදනම් කරගත යුතුයි. අපි දේශපාලන කතා නායකයන්ට මේක අවශ්‍ය නැති දෙයක්. හරියටම හරි. මේක දේශපාලන නායකයන්ට අවශ්‍ය උනේ නැහැ. කවුද මේක දේශපාලනයක් කරේ? මේ අපිද කරේ? මේ රටේ ලෝක ලෞක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තිබෙද්දිත් ලෝකයේ රටවල් 195ක් මේක කරගෙන යද්දිත් මේකේ සියලුම රටවල් මේක කරන්න පුළුවන්කම පිළිගන තියෙද්දිත් ලංකාවේ ඉන්න විශේෂඥයෝ වෛරස් පිළිබඳ විශේෂඥයෝ මේක කරන්න පුළුවන් කියලා ඒ කියන්නේ මහාචාර්ය මලික් පීරිස් වගේ අය වසංගත රෝග පිළිබඳ විශේෂඥයෝ දොස්තර නිහාලබේ සිංහ වගේ අය දොස්තර පබාවල් පලිය වඩාය ඒ වගේ අය මේක කියද්දි කවුද මේක නොකර ඉන්නේ කවුද මේක තියාගෙන දේශපාලනය කරන්නේ දෙයියේ ගරු සභාපතිතුමා අපේ පවිත්‍ර වන්‍යාරච්චි මැතිණිය සම්පූර්ණ මේ සභාව නොම ගැව්වා සමාග සභාව විතරන්න මේ තුමා රටම නොම ගැව්වා මේ එතුමිය ඇවිල්ලා කියනවා අමාත්‍ය සුදර්ශ ඊයේ හැන්සාඩ් එකේ එතුමියගේ කතාව මම ගත්තා එතුමිය කියනවා වෛරස් පිළිබඳව කණ්ඩායමක් ඇවිල්ලා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල මැතිතුමිය හම්බුණා කියලා වෛරස් විශේෂඥ කණ්ඩායමක් නෙමෙයි ගරු සභාපතිතුමනි මම මේක සභාගත කරනවා 24 වෙනිදා 12 වෙනි මාසේ 2020 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා දොස්තර SH මුණසිංහ මැතිතුමාගේ මේ එතුමාගේ අස්සනින් නිකුත් කරනවා මේ භූමි දානය කරන්න පුළුවන්ද කියලා බලලා හොයලා බලලා පත් කරන 11 දෙනෙක්ගේ කමිටුවක් ඒ කමිටුවේ මූලිකත්වයේ ආරම්භ වැඩ කරන්නේ මහාචාර්ය ජෙනීෆා පෙරේරා කියන ඒ මහාචාර්යවරිය එතකොට එතුමියගේ මූලයේ මේ සුග්‍රජීවීන් පිළිබඳ විශේෂඥවරියක් එතුමියගේ කමිටුව වාර්තාව ඇවිල්ලා තියෙනවා ඒ වාර්තාවත් මම සභාගත කරන්න කැමතියි ඒ වාර්තාව අද හංගනවා අයි මේ වාර්තාව හංගන්නේ මේ වාර්තාවේ පැහැදිලිවම ඒ 11 දෙනාම මේ විශේෂඥ වෛද්‍යවරු 11 දෙනාම කියලා තියෙනවා භූමි දානය කිරීමේ ගැන ගැටලුවක් නැහැ කියලා එහෙම කියනකොට අපේ මේ සෞඛ්‍ය ඇමතුමිය කියනවා කණ්ඩායමක් හම්බුණා කණ්ඩායමක් නෙමෙයි මේ රජයේ විසින් පත් කරපු විශේෂඥ කමිටුව මේ කමිටුව දෙන්නේ මේ වාර්තාව ඊළඟට එතුමිය කියනවා ප්‍රධාන කමිටුව කියලා කවුද ප්‍රධාන කමිටුව ගරු සභාපතිතුමනි ප්‍රධාන කමිටුවේ ඉන්නවා 11 දෙනෙක් ඒ 11 දෙනෙක්ගෙන් 5 දෙනෙක්ම අධිකරණ වෛද්‍ය නිලධාරීන්
තව විනාඩි 2යි ඔබතුමාට
අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඊළඟට ඉන්නවා ශුද්ධ ජීවීන් පිළිබඳ විශේෂඥවරු දෙන්නයි ඊළඟට වසංගත රෝග පිළිබඳව ඉන්නේ එක්කෙනයි ඊළඟට ඉන්නවා වෛරස් පිළිබඳ රෝග පිළිබඳව එක්කෙනයි එතකොට මේ ප්‍රධාන කමිටුවේ බහුතරයේ ඉන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් අධිකරණ වෛද්‍ය නිලධාරීන්ටයි වෛරස් එකටයි තියෙන සම්බන්ධය මොකද්ද මේ ට්‍රේඩ් යූනියන් එක ට්‍රේඩ් යූනියන් එකේ මත මොකක්වත් නෙමේ ගරු සභාපතිතුමනි මේ වියත්මගේ ඉන්න නිලධාරීන් තමයි ඔය ප්‍රධාන කමිටුවේ ඉන්නේ ඒ හින්දා ගරු සභාපතිතුමනි අද මේ විශේෂඥ වෛද්‍යවරු දීපු කමිටුවේ වාර්තාව හැල්ලුවට ලක් කිරීම තුල තමුන්නාන්සලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒ වුන් ලබා දීපු උපදේශා ඒ වුන් ලබා දීපු වාර්තාව වුන්ව හැල්ලුවට ලක් කරලා තියෙනවා වුන්ව හැල්ලුවට ලක් කිරීම තුල තමුන්නාන්සලා මේ රටේ ගෞරවය මෙරටේ ගෞරවය ජාත්‍යන්තරයේ ඉදිරියේ හැල්ලුවට පත් කරලා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි තමුන්නාන්සලා අපි කවුරු හරි හිතනවා නම් මේ වර්ගවාදය මේ ඔබතුමා කිව්වා වගේ හරියට හරි අපිත් කියන්නේ විද්‍යාව පදනම් වෙලා යන්න. විද්‍යාව කියනවා නම් මේක කරන්න බැහැයි කියලා කිසිම ගැටලුවක් නැහැ ඒක අපි පිළිගන්න ලෑස්ති. නමුත් තමුන්නාන්සලා විද්‍යාව යටපත් කරලා මිත්‍යාව මාවතේ ගිහිල්ලා තමුන්නාන්සලාගේ ওই වියත්මගේ ඉන්නේ කණ්ඩායම් කීපයක් එකතු වෙලා ඒ කරන විග්‍රහය පිළිගන්න තමයි අපි ලෑස්ති නැත්තේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි මේ වර්ගවාදී මේ මෙලෙච්ච මානසිකත්වයෙන් මිදෙන්න මේ රට ඉස්සරහට ගෙන යන්න ඕනේ නම් අපි හිතුවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මේ රට වෙනස් ආකාරයකට ඉස්සරහට ගෙනියයි කියලා. සියලු ජන කොටස් වල අභිලාෂයන් එකතු කරගෙන මේ රට මේතුමා ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ රටේ ඉන්න ප්‍රධාන ජාතීන් එකතු කරගෙන යන්න පුළුවන් ගමනක් යයි කියලා අපි විශ්වාස කළා. ඒක තමයි මැතිවරණ වේදිකාවල කතා කරේ. ඒක තමයි කිව්වේ. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මේ වියත් මගේ ඉන්න උදවිය, ඔය වියත් කියලා කියන හිතාගෙන ඉන්න උදවිය, ඒ ඔවුන්ගේ පටු ජාතිවාදී ආගම්වාදී මත තුල තමුන්නාන්සලාගේ මේ ආණ්ඩුවේ ගමන ආපසු හරවනවායි කියන එක මතක තියාගන්න. මේක තුල ලබා ගන්න පුළුවන් ජයග්‍රහණයක් නැහැ. මේක තුල පුළුවන් යන්න ගමනකුත් නැහැ. ලෝකයේ කිසිම රටක් මෙවැනි ගමනක් ගිහිල්ලා නැහැ. ගිහිල්ලා තියෙන විනාශයකට, මෙලෙච්ඡත්වයකට හා ඒ තුල ඒ රට ආපසු ගමන් කිරීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේක දේශපාලනය කරන්න එපා. මේක වර්ගවාදී කෝණින් බලන්න එපා. මේක මෙලෙච්ඡත්වයේ කෝණින් බලන්න එපා. මේක ජාතිවාදී කෝණකින් බලන්න එපා. මේ රටේ ජීවත් වෙන ජනකොටසකගේ විශාල ජනකොටසකගේ ඉල්ලීමක් තියෙනවා භූමි දාණයටත් ඉඩ දෙන්න කියන එක. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියපු සෞඛ්‍ය නීති රීති වලට අනුව ඉඩ දෙන්න කියන ඉල්ලීම තමයි තියෙන්නේ. අන්නේ ඒ ඉල්ලීම මේ රටේ ඉන්න සියලු දෙනා වෙනුවෙන් ඉෂ්ට කරන්න මම සන්තෝෂ වෙනවා. මන්ත්‍රීවරයෙක් හැටියට අඩුම ගානේ තමුන්නාසලගේ පැත්තේ ඉඳන් මේකට පක්ෂව කතා කරන මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා. පොඩි සංඥාවක් තියෙනවා.
ඒක ඉස්සරහට ගෙන යන්න. ආගම්වාදයට ජාතිවාදයට තමුන්නාසල යට වෙන්න එපා. ඒ යටවීම තුල මේ රටට ගබා ගන්න පුළුවන් ජයග්‍රහණයක්
නැහැ.
ඒක තුල අවසන් කරන්න ඒක තුල යන්න පුළුවන් ගමනකුත් නැහැ. ඒකින්ද අද යාන්තම් හරි කටහරින മന്ത്രിවරුන්ට අපි කියනවා තමුන්නාන්සල ඔය පැත්තේ ඉඳගෙන ඔය මේ රටේ ඉන්න සියලු ජන කොටස් එකතු කරගන්න පුළුවන් අරගලය ඉස්සරහට කරලා මේ තියෙන අසාධාරණයට විරුද්ධව තමුන්නාන්සලගෙත් කටවල් අරින්න කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම ගැන.
බොහොම ස්තුතියි ඔනබල් එස් වියලෙන්ද්‍රන්.
கௌரவ சபைக்கு தலைமைதாங்கும் உறுப்பினர்களே, இன்றைய இந்த விவாத தலைப்பில் பேச கிடைத்த வாய்ப்புக்கு நன்றி கூறிக்கொண்டு, உண்மையிலே உங்களுக்கு தெரியும் இன்று எதிர்க்கட்சியில் இருக்கின்ற சில தமிழ் பாராளுமன்ற உறுப்பினர்கள் அவர்கள் ஏதோ வேற்று கிரகத்திலிருந்து இப்பொழுதுதான் புதிதாக வந்தவர்கள் போல அல்லது செவ்வாய் கிரகத்திலிருந்து அல்லது அவர்கள் கோமாவிலிருந்து விழித்துக் கொண்டவர்கள் போல அவர்களுடைய பேச்சுக்கள் இந்த சபையிலே இருக்கின்றது. இன்று பார்த்தீர்கள் என்றால் குறிப்பாக தமிழ் மக்கள் மத்தியிலே இவர்கள் நாங்கள் தமிழ் மக்களுக்கான ஒரு நிரந்தர தீர்வை பெற்றுத் தருவோம், வடக்கு கிழக்கு இணைத்து தருவோம், அரசியல் கைதிகளை விடுதலை செய்வோம் என்றெல்லாம் வாக்குறுதிகளை வழங்கி அந்த தமிழ் மக்களின் வாக்குகளை பெற்றுக் கொண்டு வந்துவிட்டு இந்த உயரிய சபையிலே அவர்கள் எந்த விடயத்தை பேசி வாக்குகளை பெற்றார்களோ அதை பற்றி அவர்கள் ஒரு சிலர் சிந்திப்பதை விட்டுவிட்டு இன்று பாராளுமன்ற உறுப்பினர் வியாழேந்திரன் அவர்கள் முதுகெலும்பு இருக்கிறதா அல்லது அவர்கள் கருப்பு சட்டை போட்டுக் கொண்டிருக்கிறார்கள் என்பதை பற்றி இப்பொழுது ஆராய்ச்சி நடத்துகின்றார்கள். ஆகவே இவர்களுக்கு வாக்களித்த மக்கள் தான் பாவம். ஏனென்றால் இவர்களுடைய வண்டி எப்படியோ ஓடிக்கொண்டுதான் இருக்கின்றது. ஏனென்றால் மக்களுடைய வரிப்பணத்திலே அரசாங்கம் கொடுக்கின்ற சம்பளத்தை பெற்றுக் கொள்கிறார்கள், அரசாங்கம் கொடுக்கின்ற வாகனத்தை பெற்றுக் கொள்கின்றார்கள், அரசாங்கம் பாராளுமன்ற சிற்றுண்டி சாலையில உணவருந்துகிறார்கள், போதாக்குறைக்கு அவர்களுக்கான தங்கும் அரசாங்க விடுதி வழங்கப்பட்டிருக்கின்றது, போலீஸ் பாதுகாப்பு வழங்கப்பட்டிருக்கின்றது, உத்தியோகஸ்தர்கள் வழங்கப்பட்டிருக்கிறார்கள். ஆகவே இவர்களுடைய காலத்தை அவர்கள் இவ்வாறு கடத்தி விடுவார்கள். ஆனால் எம்மை பொறுத்தளவிற்கு இன்று இவர்கள் கடந்த ஐக்கிய தேசிய கட்சி அரசாங்க ஆட்சி காலத்திலே அந்த அரசாங்கத்தோடு இவர்கள் தேனிலவு கொண்டாடி கொண்டு குடும்ப நடத்தி கொண்டிருந்த நேரத்திலே இந்த பண்ணையாளர்களுக்கு பிரச்சனை இருக்கவில்லையா, இந்த அரசியல் கைதிகளின் பிரச்சனை இருக்கவில்லையா, காணாமலாக்கப்பட்டவர்களுடைய பிரச்சனை இருக்கவில்லையா, தொல்பொருள் சார்ந்த பிரச்சனை இருக்கவில்லையா, வன இலாகா சார்ந்த பிரச்சனை இருக்கவில்லையா, வன ஜீவராசிகள் சார்ந்த பிரச்சனை இருக்கவில்லையா, எல்லாம் இருந்தது. இவர்களால் எந்த தீர்வையும் அந்த மக்களுக்கு பெற்றுக் கொடுக்கவில்லை. மாறாக கடந்த ஐக்கிய தேசிய கட்சி அரசாங்கத்தில் ரணில் விக்ரமசிங்கே தலைமையிலான அரசாங்கத்தை பாதுகாத்துக் கொண்டு இவர்கள் எதிர்க்கட்சி என்ற போர்வையிலே ஆளுங்கட்சியாக செயற்பட்டு விட்டு இன்று புதிதாக ஏதோ பிறந்து ஏதோ வேற்றுக்கிரகத்தில் இப்பொழுதுதான் அல்லது கோமாவிலிருந்து விழித்துக் கொண்டவர்கள் பேசுகின்றார்கள். எம்மை பொறுத்தளவுக்கு இன்று இவர்கள் கருப்பு சட்டையை பற்றி விமர்சிப்பதற்கும் முதுகெலும்பை பற்றி விமர்சனத்துக்கு எந்த அருகதையும் இல்லை. தாங்கின்றேன், உங்களுக்கு ஏதாவது பயமாக இருக்கின்றதா கருப்பு சட்டையை பார்த்தால், அல்லது எங்கேயாவது குத்துகிறதா அல்லது குடைகிறதா, நீங்கள் நல்ல வைத்தியர்களிடம் செல்லுங்கள். ஏனென்றால் இன்று நான் சதாசிவம் வியாழேந்திரன் வட்டக்கிழப்பு மாவட்டத்திலே எதிர்கட்சி இருக்கின்ற இவர்கள் ஒரு சிலரை போல இவர்கள் தென்னிலங்கையில் பிறந்து ஆங்கில மீடிய இங்கிலீஷ் மீடிய ஸ்கூல்லேயே படித்து வெளிநாடுகளிலே போயிருந்து விட்டு அரசியலுக்கு வந்துள்ள நான் சதாசிவம் வியாழேந்திரன் மட்டக்களப்பு மாவட்டத்திலே அரசினர் தமிழ் கலவன் பாடசாலையில் என்னுடைய ஆரம்ப கல்வியை நிறைவு செய்து ஏராளம் தமிழ் மகாவித்யாலயத்தில் இடைநிலை கல்வியையும் கிழக்கு பல்கலைக்கழகத்தில் என்னுடைய பட்டப்படிப்பையும் மேற்கொண்டவன். நான் மட்டக்களப்பு மாவட்டத்தை விட்டு நான் வெளிநாட்டுக்கு ஓடவும் இல்லை, ஓடப்போவதும் இல்லை. நாளை அல்ல, நாளை மரணம் இல்லை, மறித்தாலும் இருந்தாலும் அதாவது மட்டக்களப்பில் தான் நான் மறிப்பேன், எனது உடலும் மட்டக்களப்பு மாவட்டத்தில் அடக்கம் செய்யப்படும். ஆகவே இன்று இவர்கள் இங்கு வந்து கொண்டு தமிழ் மக்களின் கண்ணீரையும் தமிழ் மக்களுடைய பிரச்சனைகளையும் வைத்துக் கொண்டு பங்குரத்து அரசியல் பிழைப்புவாத அரசியல் நடத்துகின்ற ஒரு கூட்டமாகத்தான் இவர்கள் இருக்கின்றார்கள். இவர்களால் எதுவும் செய்ய முடியாது. இன்று நாங்கள் மட்டக்களப்பிலே செய்கின்ற வீடு வீட்டு திட்டங்களை வழங்குகின்றோம். கடந்த ஐக்கிய தேசிய கட்சி அரசு காலத்தில் இவர்கள் ஐக்கிய தேசிய கட்சியோடு தேனிலவு கொண்டாடிய போது வடக்கு கிழக்கு மக்களுக்கு கிடைத்த மிகப்பெரிய வரப்பிரசாதம் 65,000 வீடுகளிலே இவர்களால் 6 வீடுகளை கட்டி முடிக்கவில்லை. பொறுத்து வீடா பொருத்தமான வீடு என்று விவாதம் செய்து கொண்டிருந்தார்கள். அவ்வாறான புண்தோண்டி அரசியல் தான் இவர்கள். இவர்களுக்கு தமிழ் மக்களுடைய பிரச்சனை தீர்ந்து விட்டால் அரசியல் செய்ய முடியாது. அதாவது பிச்சை எடுக்கின்ற, அதாவது புண்ணை வைத்துக் கொண்டுதான் பிச்சைக்காரன் தொடர்ச்சியாக புண்ணை எடுத்துக் கொண்டிருப்பான். அவனுக்கு காயமாறிவிட்டால் பிச்சை எடுக்க முடியாது. அதுபோன்ற அப்பாவி தமிழ் மக்களுடைய பிரச்சனையையும் கண்ணீரையும் அந்த அப்பாவி மக்களின் கல்லறையில் அறிகொண்டு பிழைப்புவாத பங்குரத்து அரசின்ற அரசியல்வாதிகள் தான் இன்று வந்து கொண்டு காய்க்கின்றார்கள். இன்று வீடமைப்புகள் வழங்கப்படுகிறது, எந்த விதமான நிதியும் மக்களும் வழங்கப்படாமல் வீதிகள் போடப்படுகிறது. பல்வேறுபட்ட அவிருத்திகள் பட்டதாரிகள் 188 நாள் மட்டக்களப்பு காந்தி பூங்காக்கு முன்பே அவர்கள் இரவு பகல் கற்பிணி பெண்கள் கை குழந்தையோடு பணியிலும் குளிரிலும் கிடந்தார்கள். கடந்த அரசாங்கத்திலே ஒரு குறிப்பிட்ட ஒரு சிறு வேளாண் பட்டறை வேலை வழங்கப்படவில்லை. ஆனால் தற்போதைய அரசாங்கத்திலே 60,000 மேற்பட்ட வேலைவாய்ப்புகள் வழங்கப்பட்டிருக்கிறது. இன்னும் வெளிநாட்டு பட்டதாரிகளும் நிச்சயமாக உள்வாங்கப்பட வேண்டும் என்ற கருத்தை நான் முன்வைக்கின்றேன். அத்தோடு அது மாத்திரமல்ல, தெரியும் மட்டக்களப்பு மாவட்டத்திலே அண்மையிலே ஒரு சிறுமி கடந்த மாதம் 24ஆம் தேதி பிறந்த நாள் கொண்டாடுகின்ற அந்த சிறுமி பிறந்த நாளைக்கு முதல் 3 நாள் இருந்து போனார். காரணம், ஒழுங்கான வீடு இல்லை. கதிரவள் கட்டுமுறையிலிருந்து கதிரவழி வைத்தியசாலைக்கு 18 கிலோமீட்டர் சரியான வீதிகள் இல்லை. ஆகவே அந்த நேரத்திலே அந்த குழந்தை இறந்து போனார். ஆகவே எங்களை பொறுத்தளவிற்கு நாங்கள் பிரச்சனையை வைத்துக் கொண்டு அரசு சேரவில்லை. எங்களுக்கு வாக்களித்த அந்த அப்பாவி மக்கள், அந்த ஏழை மக்களுக்கு எங்களுக்கு ஏதாவது செய்வதற்கு எங்களை விடுங்கள். அதை விட்டுவிட்டு இங்கு வந்து கொண்டு நீங்கள் என்னத்தை கூறி மக்களிடம் வாக்கு கட்டினோ அதை செய்வதை பாருங்கள். அதை விட்டு கொண்டு வந்து இங்கு குற்றம் சுமத்துகிறேன். வெளிநாட்டிலே இருக்கின்ற எனக்கு வாக்களித்த எனது மட்டக்களப்பு மாவட்டத்தில் இருக்கின்ற வெளிநாட்டில் இருக்கின்ற உறவுகளிலே 90% இன்று சவுதி, கட்டார், துபாய் போன்ற மத்திய கிழக்கு நாடுகள் இருக்கின்றார்கள். அவர்கள் ஒன்றும் கனடா, லண்டன், அமெரிக்காவில் இல்லை. இன்று கடந்த 2 வாரங்களுக்கு முன்பு மட்டக்களப்பு படுவாங்கரை சேர்ந்த ஒரு பையன் 7 மாத காலமாக அவருக்கு மத்திய கிழக்கு அவர் பணிபுரிந்த நாட்டிலே சம்பளம் இல்லாததால் கிரேண்டரால் கழுத்தை அறுத்து இறந்திருக்கின்றார். ஒரு குழந்தை வீடு இல்லாமல் இருந்திருக்கிறது, போக்குவரத்து வசதி இல்லாமல் இருக்கிறது. மத்திய கிழக்கு நாடுகளில் இன்று அவர்கள் சரியான வேலைவாய்ப்பு இல்லாமல் இறந்திருக்கிறார்கள், மனநிலை பாதிக்கப்பட்டிருக்கிறார்கள். இன்று இந்த கடந்த அரசு காலத்திலே வாழச்சின காய்தாலயத்தில் சொன்னோம், நீங்கள் அந்த அரசாங்கத்தோடு தேனிலவு கொண்டாடி கொண்டிருந்தீர்கள், குடும்பம் நடந்து கொண்டிருந்தீர்கள், அவங்களால் முடியவில்லை. ஆனால் இன்று இந்த அரசாங்கத்திலே காய்தாலை திறக்கப்பட்டிருக்கிறது. கைத்தொழில் வளையம் இண்டஸ்ட்ரியல் பார்க் இன்று தலவாய் கிராமத்தில் 200 ஏக்கர் கொண்டிருப்பது. இவ்வாறு தொழிற்சாலைகளை நாங்கள் கடந்த காலத்தில் ஏற்படுத்தினால் இன்று 1,000,000 எமது மாவட்ட எமது மாகாண இளைஞர் யுவதிகள் இன்று கொரோனா வைரஸ் கஷ்டப்பட வேண்டிய அவசியம் வந்திருக்கிறது. ஆகவே ஒன்று நான் உங்களிடம் தயவு செய்து கேட்கின்றேன், தமிழ் மக்களுடைய பிரச்சனையையும் கண்ணீரையும் வைத்துக் கொண்டு தொடர்ந்து உங்களுடைய பங்குரோத்து பிழைப்புவாத அரசியலை செய்ய வேண்டாம். நாளை ஒரு பிரச்சனை வரும் என்றால் நீங்கள் எல்லோரும் வெளிநாடுகளுக்கு சென்று விடுகிறீர்கள். இதைத்தான் கடந்த காலமும் செய்தீர்கள், இப்பொழுதும் செய்து கொண்டிருக்கின்றீர்கள். ஆகவே நான் மீண்டும் கூறுகிறேன், உங்களுடைய குரங்கு சேட்டுகளை, உங்களுடைய பங்குரோத்து அரசியலை உங்களிடம் வைத்துக் கொள்ளுங்கள். உங்களுக்கு ஆலவட்டம் பிடிக்கொள்ள வைத்துக் கொள்ளுங்கள் என்று தயவாக கூறிக்கொள்கிறேன். தயவு செய்து எமது மாகாண எமது மாவட்ட அப்பாவி மக்களை வாழ விடுங்கள் என்று கூறி நன்றி.
விசை விசேக ஜனவரி 19 பெருவாரு 10 தெக் பார்லிமெண்ட் கல்தபனி.